මීළඟට ගරු මහින්ද සමරසිංහ ඇමතුමා.
මුලසනාරූඪ
සභාපති කරුණාකර ලකි ජයවර්ධන මන්ත්‍රීතුමා මුලසනාරූඪ පැමිණෙනවා.
මූලාසනාරූඪ සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම මගේ කෘතවේදීත්වය ඒ වගේම ප්‍රශංසාව අපේ නායකතිභාවය මේ අවස්ථාවේදී පුදකර සිටින්න ඕනේ. අපිට මේ නිදහස ලබා දෙන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු රණවීරුවන්ට අපේ ඒ අවුරුදු 30ක සටන දිහා බැලුවම මේ රට අපේ රට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකෙම දැකලා තියෙන දරුණුම ත්‍රස්තවාදයකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. මේ ත්‍රස්තවාදය අවුරුද්දෙන් අවුරුද්දට පෝෂණය වුණා. 1983 කළු ජෝලියත් එක්ක මේ ත්‍රස්තවාදීන්ට අවස්ථාව ලැබුණා ජාත්‍යන්තරයට ගිහිලා කියන්න අපේ මේ සටන සාධාරණයි කියලා. 83 කළු ජූලියේ ඒ සිද්ධ වුණු අවාසනාවන්ත බොහොම ලැජ්ජා සහගත ඒ කටයුතු දිහා බැලුවම ඇත්ත වශයෙන්ම මේ අයට අපි එක්තරා විදිහක පෝෂණයක් කරා. ඒ අයගේ සටන සාධාරණයි කියලා කියන්න ඒ වගේම ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්න. දැන් මෙහෙම ඇවිල්ලා 2009 වෙනකොට මැයි මාසේ 18 වෙනිදා වෙනකොට අපිට පුළුවන්කම ලැබුණා මේ දරුණු ත්‍රස්තවාදය නැති කරලා බෙදිලා තිබුණු මේ රට එක්සේසත් කරලා සියලුම මේ රටේ පුරවැසියන් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා මේ සියලුම පුරවැසියන් එකමුතු කරලා එක ස්ථාවරයකට ගේන්න අපේ මව්බිම පිළිබඳ හැඟීමක් ඇති කරගන්න විශ්වාසයක් ගොඩනගන්න කටයුතු කරන්න පටන් ගන්න. දැන් මේ තීරණාත්මක අවස්ථාවේදී තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා බන් කී මූන් මහලේකම්තුමා අපේ රටට පැමිණි. එතුමාට උමනා වුණා සහතිකයක් ලබා ගන්න යුද්ධය කරලා අපි ඒ ඇතිවුණු තත්ත්වයන් පිළිබඳ හොයා බලන්න යුද්ධය කරපු ආකාරය පිළිබඳ නොයෙකුත් ඇත්ත වශයෙන්ම ප්‍රචාර ජාතියන්තර මට්ටමට ඒ වෙනකොට ගිහිල්ලා තිබා. මට මතකයි මම මානව හිමිකම් ඇමතිවරයා හැටියට කටයුතු කරපු අවස්ථාවේදී අපිට මට නොයෙකුත් අවස්ථාවලදී ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා උත්තර දෙන්න සිද්ධ වුණා ජාතියන්තර මාධ්‍යයට. මොකද සමහර අය සංවිධානාත්මකව වීඩියෝ පටි පවා හදලා ජාතියන්තරයට ගෙනියලා BBC CNN අල්ජසීරා වගේ නාලිකාවල අන්තිම සති දෙක තුනේ බොහොම දරුණු තත්ත්වයක් ලංකාවේ තියෙනවා. සිවිල් ජනතාව අමු අමුවෙන් අපේ හමුදාව මරනවා. සිවිල් ජනතාව ඉන්න ප්‍රදේශවලට ඒ අය ගැන සැලකිල්ලකින් තොරව කාලතුවක්කු ප්‍රහාර මෝටාර් ප්‍රහාර එල්ල කරනවා. මේ ආදී දේවල් වලට අපිට පිළිතුරු දෙන්න සිද්ධ වුණා. එතකොට ජාත්‍යන්තරයේ එක්තරා පාර්ශ්වයක බලවත් පාර්ශ්වයක මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා. ඒක ස්ථාවර වුණා. ඉතින් මේකත් එක්ක තමයි බන් කී මූන් මහලේකම්තුමා අපේ හිටපු ජනාධිපතිතුමාගේ ආරාධනෙන් ලංකාවට පැමිණිලා ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ජනතාවට කතා කරලා ඊළඟට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරා. දැන් මේ ඒකාබද්ධ ප්‍රකාශය මගේ ගාව තියෙනවා. නොයෙකුත් අය ඒකාබද්ධ ප්‍රකාශය ගැන කතා කරලා එක එක දේවල් තිබ්බා කිව්වා. ඇත්ත වශයෙන්ම මෙහෙමයි මේ ඒකාබද්ධ ප්‍රකාශයේ අර අවසාන පරිච්ඡේදයේ සඳහන් කරන්නේ. ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම, ආමන්ත්‍රණය කිරීම සඳහා වගවීම් ක්‍රියාවලියක ඒ කියන්නේ accountability. වගවීම් ක්‍රියාවලියක වැදගත්කම මහලේකම්වරයා පෙන්වා දෙන ලදී. එම දුක් ගැනවිලි සඳහා පිළියම් යෙදීමට රජය ක්‍රියාමාර්ගයක් ගනු ඇත. අතවසෙන්ම මේ ඒකාබද්ධ ප්‍රකාශය මන්දන්න කවුද මේක පිළියල කරේ කියලා. කොහොම වුණත් ඔය ලේකම්වරු වෙන්න ඇති. මං හිතන්නේ මහලේකම්තුමාගේ පැත්තත් වාඩි කරවලා මේවා හදලා මේක පිළියල කරේ. ඉතින් ඒ කාලේ හිටපු එක්කෙනා කියවන්නෙත් නැහනේ මොකක්වත් දුන්නාම. ඉතින් කොහොම හරි මේක පිළියල කරලා ඔන්න මේක පිට කරා. දැන් ඔබතුමාම කියන්නේ. එතකොට දැන් මේක තමයි ජනීවා මානව හිමිකම් කවුන්සලයට අරන් ගියේ. දැන් බන් කි මූන් මහලේකම්තුමා ලංකාවට ඇවිල්ලා සතියක් විතර කාලයක් තුලදී තමයි මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරය තිබ්බේ. දැන් ඒ වෙනකොට ඇත්ත වශයෙන්ම යුරෝප හවුලේ රටවල් 27යි ඒ වෙනකොට අද 28ක් තියෙනවා. ඒ 27 ජර්මනිය ප්‍රධාන ඒ 27 පිළිල ගල්ලා තිබ්බා යෝජනාවක් ගේන්න මානව හිමිකම් කවුන්සලයට. දැන් ඒ වෙනකොට මූලාසන සභාපතිතුමා මම මතක් කරලා දෙන්න ඕනේ ඇමරිකාව කවුන්සලයේ සමාජිකයෙක් නෙවෙයි. මොකද ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමාගේ කාලේ ඇමරිකාව එච්චර සැලකුවේ නැහැ මේ මානව හිමිකම් කවුන්සලයට. එතුමාලා සමාජිකත්වයේ ගන්න ඉදිරිපත් වුණේ නැහැ. ඔබාමා ජනාධිපතිතුමා ආපු හැටිය තමයි ඩෙමොක්‍රටික් පක්ෂයේ තියෙන ඒ මානව හිමිකම් ස්ථාවරයත් එක්ක ප්‍රථම වතාවට කවුන්සලයට ආවේ. මොකද කවුන්සලය ස්ථාපිත කරන්න ඉස්සලා තිබුණේ කොමිසම. කවුන්සලයේ සමාජිකත්වය දැරුවේ නැහැ ඒගොල්ලෝ. එතකොට ඒ අවස්ථාවේදී අපිට සිද්ධ වුණා ඇත්ත වශයෙන්ම මේ යුරෝප හවුලෙන් ඉදිරිපත් කරපු ඒ යෝජනාවට ප්‍රතිඋත්තරයක් හැටියට අපි යෝජනාවක් හදලා ඉදිරිපත් කරා. එතකොට අපිට ඇත්ත වශයෙන්ම යෝජනාව පිළිල කරන අවස්ථාවේදී රටවල් විශාල ප්‍රමාණයක් අපිට උදව් කරා. අවසාන ඡන්දය ගත්තාම මේ යෝජනාවේ අපි ඉදිරිපත් කරපු යෝජනාවේ ඡන්දය ගත්තාම 29ක් අපේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරා. 47 12ක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. 6ක් ඡන්දය දීමෙන් වැළකුණා. ඔන්න පළවෙනි ප්‍රතිඵලය. යුරෝප හවුලේ යෝජනාව දෙන්න ඉස්සෙල්ලා අපි ඉක්මන් වෙලා අපි ගිහිල්ලා අපේ යෝජනාව දුන්නාම අපේ යෝජනාව තමයි ඉස්සෙල්ලා ගත්තේ. එතකොට ඒ යෝජනාව සම්මත වුණාට පස්සේ අර යෝජනාව විසිවුණා. එහෙමයි අපි ඒ වෙලාවේදී අර යුද්ධය ඉවර කරලා උද්‍යෝගයෙන් බොහොම උවමනාවකින් කටයුතු කරේ ජනීවා මානව හිමිකම් කවුන්සලයේ. වගේම අපිට රටවල් විශාල ප්‍රමාණයක් 29ක් 47 කියන්නේ 3/2 කිට්ටු ප්‍රමාණයක්. එතකොට මේ අය සියල්ලක්ම අපිත් එක්ක හිටියා. දැන් ඒ අය අවස්ථාවේදීත් ඒ යෝජනාව අපි ඇත්ත වශයෙන්ම පිළිල කරේ රටවල් කීපයක් එක්ක වාඩි වෙලා එක මේසේ වාඩි වෙලා තමයි අපි ඒ යෝජනාව පිළිල කරේ. එතකොට ඒ හැම සාකච්ඡාවකට මම හිටියා. මම මතක් කරන්න ඕනේ මෙතන 10 පරිච්ඡේදේ අපි ගත්තාම 10 පරිච්ඡේදේ මෙහෙම දෙයක් තියෙන්නේ. Further welcomes the visit of Sri Lanka of the Secretary General of the UN at the invitation of the President of Sri Lanka and endorses the joint communique issued at the conclusion of the visit and the understandings contained therein. ඔන්න මේ යෝජනාවටත් මේ ඒකාබද්ධ ප්‍රකාශයේ ඇතුල් වෙනවා. මොකද මේ ඒකාබද්ධ ප්‍රකාශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් නොවැළැක් කියලා තියෙන එක පැත්තකින් මේ වගවීම බාර ගන්න ඕනි කියලා. අපේ පැත්තෙන් අපේ රජය ඒකට කියනවා ඒ ඉදිරිපත් කරපු අදහස් ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා කියලා. ඉතින් අපිට සහයෝගය දුන්න මේ රටවල් සියල්ලක්ම අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගවීම බාර අරන් ඒ කරන්න තියෙන ගන්න තියෙන පියවරවල් සියල්ලක්ම අරගෙන මේ රටේ පුළුල් සංහිඳියාවක් ඇති කරන්න අපි කටයුතු කරයි කියලා. අන්න මම හැම වෙලෙම කියලා තියෙන්නේ මේක අපිට නැගලා යන්න බොහොම පහසු ක්‍රමයකින් නැගලා යන්න ලැබුණු ප්‍රධාන පහසුකම. බස් එකක් කිව්වත් නිවැරදි. මේ බස් එකට අපි නැග්ගේ නැහැ. අපි ඒ 29 ඡන්ද ටික අරගෙන අපි තෘප්තිමත් වුණා. අපි ධෛර්යමත් වුණා. අපි ඇවිල්ලා කිව්වා ලෝකේ අපි කරපු ඒ යුද්ධය පිළිබඳ සාධාරණීකරණයක් කරලා තියෙනවා කියලා. ලෝකයේ ජාත්‍යන්තරයේ බහුතරයක් අපිත් එක්ක ඉන්නවා. අපිට උදව් කරන්න ඒගොල්ලෝ ලෑස්ති. ඒ නිසා ඒ උදව් උපකාර අරගෙන අපි සංවර්ධනයක් කරනවා, රටේ සංහිඳියාවක් ඇති කරනවා කියලා ඔය වගේ දේවල් තමයි අපි කිව්වේ. හැබැයි ඒ යෝජනාවේ අන්තර්ගතය හරියට තේරුම් අරන් ඒ අනුව කටයුතු කරන්න අපි පියවර ගත්තේ නැහැ. එතකොට මට මතකයි 2009 පස්සෙත් 2010 මං ගියා, 11 ගියා. මේ හැම අවස්ථාවකදීම මගෙන් දැන් අහනවා මොකද්ද කරලා තියෙන්නේ? බුදුමන්ලා සංහිඳියාවට යන ගමනේදී මොකද්ද කරලා තියෙන්නේ? ඉතින් මම කියනවා අපි අවතැන් වූවන් නැවත පදිංචි කරන්න කටයුතු කරලා තියෙනවා, පාරවල් හදලා දීලා තියෙනවා, විදුලිය ලබා දීලා තියෙනවා, විනාශ වුණු ටැංකි ප්‍රතිසංස්කරණය කරලා ජනතාවට ගොවිතැන් කරන්න අපි පහසුකම් සලසලා දීලා තියෙනවා. මේ ආදි දේවල් ඉතින් අපි ගිහිල්ලා ඉදිරිපත් කරනවා. ඉතින් මේවායින් සෑහීමකටපත් වුනේ නැහැ ඇත්ත වශයෙන්ම. මොකද මේ මානව හිමිකම් ප්‍රශ්නේ විතරක් නෙවෙයි එතන තිබ්බේ සභාපතිතුමා. මෙතන තිබ්බා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නය. ඒක මං කියන්න ඕනේ. මානව හිමිකම් ප්‍රශ්නත් තිබ්බා. ඒවට අපි හරියට කටයුතු කරන්නේ නැහැ කියන මතයක් එතන ඇති වෙලා තිබ්බා. හැබැයි ඔබාමා ජනාධිපතිතුමාගේ කාලෙන් පස්සේ එතුමා ආපු හැටිය ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ඇතුල් වෙලා ඒගොල්ලෝ නායකත්වයේ අරගෙන ඒගොල්ලෝ තෝරලා බේරලා කටයුතු කරන්න පටන් ගත්තා. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. ඒගොල්ලෝ මධ්‍යස්ථව බැලුවේ නැහැ මේ මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න රටවල් අතරින් කවුද වැඩිම මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙන්නේ කියලා. එහෙම බැලුවේ නැහැ. ශ්‍රී ලංකාව ඉලක්ක කරගන්න ඉස්සලා තවත් රටවල් ගණනාවක් ඉලක්ක කරගන්න ඇත්ත වශයෙන්ම මධ්‍යස්ථව බැලුවා නම් ඒගොල්ලන්ට කටයුතු කරන්න තිබ්බා. මධ්‍යස්ථව බැලුවේ නැහැ. ඒගොල්ලෝ අපේ දිහා බැලුවේ අපි ඒගොල්ලන්ගේ ගොඩේ ඉන්න රටක් නෙවෙයි කියන මට්ටමේ. මොකද අපේ හිටපු නායකයා ඒ වෙනකොටත් ඉරාකයට ගිහිල්ලා ලිබියාවට ගිහිල්ලා ගඩාෆිත් එක්ක මෙහෙම උරහිස්සට අත දාලා පින්තූරු අරගෙන මෙහෙ පත්තරවල දාලා ජාත්‍යන්තරයේත් ඒ පින්තූරු ගිහිල්ලා අපි පෙන්නවා අපි ඉන්නේ වෙනින් ගොඩක කියලා. අපි ඉන්නේ ඒකාධිපති පාලකයෝ ඉන්න ගොඩක කියලා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක නොවන රටවල් ඉන්න ගොඩක කියලා අපි ඉන්නේ ඒගොල්ලෝ පෙන්නලා දුන්නා. අපි පෙන්නලා දුන්නා ඇත්ත වශයෙන්ම. ඉතින් මේ විදේශ ප්‍රතිපත්තිය එතන බලපෑවා. අපේ විදේශ ප්‍රතිපත්තිය බලපෑවා. අපි 2012 වෙනකොට මේ යුද්ධය අවසන් කරලා අපි සංවර්ධනය කරනකොට ඇත්ත වශයෙන්ම අපි අද අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය එදා අනුගමනය කරේ නැහැ. අපි තෝරලා බේරලා තමයි රටවල් එක්ක මිත්‍රශීලී භාවය ඇති කරන්න කටයුතු කරේ. අපි එක පැත්තකට බර වුණා. අපේ අසල්වැසි රටවල් වලට අපි වැරදි පණිවිඩයක් එව්වා. අපි ආශ්‍රය කරන්නේ ඒගොල්ලෝ ගැන හිතලා නෙවෙයි කියන එක. මොකද අපි හැමෝත් එක්කම හරියට එක හා සමානව ආශ්‍රය කරා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. යා.
All these countries, including America, supported you when you prosecuted the war against the LTTE. You can't deny that.
Yeah.
And you made commitments to those countries in regard to what will happen in this country politically once the war came to an end, which commitments you did not keep. And that was the primary reason why the international community decided that something needed to be done. Because you got their support to prosecute the war and defeat the LTTE. But you did not keep the commitments that you made to the world when you got that support. Well, you can't deny that.
Well, Honorable, you're the opposition. This is exactly what I'm saying. This is exactly what I was saying. That we didn't deliver on what we undertook to implement in 2009, and our foreign policy was implemented in a way that we sent wrong signals. And obviously we were put in a lot where we didn't belong. And to make matters worse, the president at that time went and quoted the likes of Gaddafi and Saddam Hussein, which made matters worse. We sent a signal to all these countries who helped us. Yeah.
The way you dealt with the Bandaranaike-Chelimnaike impact, the way you dealt with the Bandaranaike-Chelimnaike impact, you have become so accustomed
to making commitments
and not implementing them, and you thought that you could repeat those practices with the international community.
That's why you have gone wrong.
And now the question is whether you will implement the present resolution.
Your main point is taken. I have replied. Can I continue my speech? Thank you very much. Now, sir, ඊළඟට 2012 වෙනකොට ඇමරිකාවරම කලින් කියාගෙන ආපු ආකාරයට නායකත්වය ගත්තා. යුරෝප හවුලට කිව්වා ඔබතුමාලට කරන්න බැරි වුණු දෙයක් අපි කරලා පෙන්නන්නම් කියලා. ශ්‍රී ලංකාව ඉලක්ක කරගත්තා. ශ්‍රී ලංකාව ඉලක්ක කරගත්තේ එක පැත්තකින් යුරෝප හවුලේ රටවල් වලට සහයෝගයක් හැටියට ඒ පෙරදුණු යෝජනාව නැවතවරක් දිනලා දෙන්න ඒ වාකීම බාර අරන් කිව්වා අපේ දේශපාලන න්‍යායපත්‍රය අපි දැන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා කියලා. ඇත්ත වශයෙන්ම ඔය මම මෙතන ඉන්න කිසිම කෙනෙකුට වඩා මන් දන්නවා මේ මානව හිමිකම් කවුන්සිලය ගැන. ඔය මානව හිමිකම් කවුන්සිලය මැදිස්ත්‍ව සභාවක් නෙවෙයි. ඔය මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානින් ක්‍රියාත්මක කරන්න හැම විටම හදන්නේ දේශපාලන න්‍යායපත්‍රය. ඒක තමයි ඇත්ත. අපි බලාපොරොත්තු වුණා කොමිසම කවුන්සිලයට පරිවර්තනය වෙනකොට අඩුගානේ මැදිස්ත්‍ව තීරණ ගනී කියලා මානව හිමිකම් උල්ලංඝන හොයලා බලලා මේවට ප්‍රමුඛත්වය දීලා කටයුතු කරයි කියලා නැහැ. ඒ බලවතුන් ඒක දේශපාලන න්‍යායපත්‍රයකට හැරෙව්වා. එතකොට අපි වගේ කුඩා රටවල් තේරුම් ගන්න ඕනේ කළු ගලක ගිහිල්ලා ඔළුව හප්ප ගන්නකොට මොකද්ද වෙන්නේ කියලා. අපිට කියලා ඇමරිකාවත් එක්ක හැප්පෙන්න පුළුවන්. 2012 අපිට එවැනි දෙයක් කරන්න තමයි කිව්වේ. ඒගොල්ලන්ගේ සම්පත් සියල්ලක්ම පාවිච්චි කරලා ඒ ඉහළම මට්ටමේ ඉඳලා ඒ ව්‍යාපාරය ගෙනියලා 2012 මොකද්ද වුණේ අපි 29ක් ගත්ත ශ්‍රී ලංකාව වැටුණා 15කට. ඇමරිකාව ප්‍රධාන ඒ යෝජනාව ඉදිරිපත් කරපු රටවල් සියල්ල ඡන්ද 24ක් ගත්තා. එතකොට 29ක් තිබුණු අපි 15කට බැස්සා. 12ක් තිබ්බේ ඒගොල්ලෝ 24කට නැග්ගා. 8ක් ඡන්දෙන් වැළකුණා. ඔන්න 2012 ප්‍රතිඵල. දාර සුමන්දිරණන් මන්ත්‍රීතුමා කිව්වා වගේ දෙදස් දොළහ දෙලා දෙදස් දොළහ වෙනකොට ඒගොල මේ ජාතියන්තර අධිකරණයක් ගැන කතා කරේ නෑ. දෙදස් දොළහ වෙනකොට ඒගොල්ලො බලාපොරොත්තු වන්නේ දේශීය වශයෙන් අපි ඒ පැමිණිලි සොයා බලලා ඒවා නිවැරදිව පරීක්ෂණයට ලක් කරලා ප්‍රතිඵල පෙන්නයි කියන. දැන් මේ චෝදනා ඇත්ත නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි චෝදනා තිබ්බා. දැන් මම මතකයි ළඟදී අවුරුදු 10කට පස්සේ ඉරාකේ බ්‍රිතාන්‍ය ගිහිල්ලා කරපු යුද්ධේ ඒ ගැන සොයා බලන්න ශිල්කොට් වාර්තාවක් පිළිල කරන්න පටන් ගත්තා. අවුරුදු 10ක් ගත්තා ওই ශිල්කොට් වාර්තාව පිළිල කරලා ඉවර කරන්න. මේ ගිය අවුරුද්දේ ශිල්කොට් වාර්තාව ඉදිරිපත් වුණා. ශිල්කොට් වාර්තාව ඉදිරිපත් වුණු හැටිය මොකද්ද? දැනට ඉන්න බ්‍රිතාන්‍ය අගමැති තෙරෙසා මේ කිව්වේ. තෙරෙසා මේ ඉඳන් කිව්වා මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කරන්න ව්‍යාපාරයක් ලෝකේ ඇති වෙලා තියෙනවා කියලා. ඉන්ඩස්ට්‍රි එකක් කියලා කිව්වා. එතුමිය කිව්වා මේ හැම එකක්ම අපිට බාර ගන්න බෑ. මොකද මේක ව්‍යාපාරයක්. එතකොට මේවා හොඳට හොයලා බලලා අපේ හමුදාව මොකක් හරි කරලා තියෙනවා නම් අපි ඒකට පීවර ගන්න සූදානම්. හැබැයි මේ ඉදිරිපත් කරන හැම යෝජනාවක්ම අපිට පිළිගන්න බෑ සත්‍ය යෝජනාවක් කියලා. අපි හොඳටම දන්නවා සභාපතිතුමා අපේ රණවිරුවෝ විශේෂයෙන්ම අපේ ත්‍රිවිධ හමුදාව ප්‍රතිපත්තියක් හැටියට කවදාක්වත් සිවිල් ජනතාව ඉලක්ක කරගන්න තීරණයක් ගත්තේ නැහනේ. හැබැයි එල්ටීටී සංවිධානයේ නායකයා ඇතුළු ඒ සංවිධානය ජාත්‍යන්තරයේ අපිට කළු පැල්ලමක් ගේන්න හදන්න අපේ ත්‍රිවිධ හමුදාව ලැජ්ජාවට පත් කරන්න අගෞරවයකට පත් කරන්න උතුරේ සිවිල් ජනතාව මිනිස් පලියක් හැටියට පාවිච්චි කරලා හිතුවා අපි ඒ සිවිල් ජනතාව නොසලකා එල්ටීටී සංවිධානයට ඒ කාලතුවක්කු ප්‍රහාර මෝටල් ප්‍රහාර එල්ල කරන්න පටන් ගනී කියලා. අපේ ත්‍රිවිධ හමුදාව බොහොම විනයානුකූලව වෘතිවේදී හමුදාවක් හැටියට සිවිල් ජනතාව හැම විටම බේරගෙන මේ දරුණු ත්‍රස්තවාදය නැති කරන්න තමයි කටයුතු කරන්න ඉදිරිපත් වුණේ. අඟලෙන් අඟලට ගිහිල්ලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා දහස් ගාණක් අපේ හමුදාවේ මැරුණා සිවිල් ජනතාව ආරක්ෂා කරගන්න ගිහිල්ලා. නැත්තම් ලක්ෂ 3ක් යුද්ධේවර වෙනකොට යටත් වෙයිද අපිට? යක් ලක්ෂ 3ක් එහෙ ඉන්න ජනතාව අපිට බේරගන්න හැකියාව ලැබෙනවද? ඒ වගේ වෘත්තිවේදීව කටයුතු කරලා ප්‍රොෆෙෂනල් ආමේකක් හැටියට ඒ පරිත්‍යාගය කළා තමයි අද මේ නිදහස අපිට ලබා දීලා තියෙන්නේ. එතකොට ගරු සභාපතිතුමනි මේ වගේ ඉතිහාසයක් තමයි අද අපිට තියෙන්නේ. දැන් 2012ෙන් පස්සේ 2013 යෝජනාවක් ආවා. 2013 යෝජනාවේ ඇත්ත වශයෙන්ම 25ක් අපිට විරුද්ධව ඡන්දෙ දුන්නා, 13ක් පක්ෂව ඡන්දෙ දුන්නා, 8 දෙනෙක් ඡන්දෙන් වැලි කියලා හිටියා. 2014 යෝජනාව ගත්තාම 23ක් අපිට විරුද්ධව ඡන්දෙ දුන්නා, 12ක් අපිට පක්ෂව ඡන්දෙ දුන්නා, 12ක් ඡන්දෙන් වැලි කියලා. දැන් බලන්න මේකේ මේ ට්‍රෙන්ඩ් එක බලන්න. 2009 29ක් ගත්ත අපි බහිනවා 15ට 2012. 2013 අපි 13ට බහිනවා 15. 2014 අපි 12ට බහිනවා. දැන් එතකොට 2015 වෙනකොට අපිට නැවත වරක් අර බස් එක එනවා. දැන් නැවත වරක් අපිට දැන් බස් එක නගින්න අවස්ථාව ලැබෙනවා. මේ සංහිඳියාව බස් එකට අපි නගිනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මේ සමස්ත රජය විශාල දේශපාලන උවමනාවකින් මේ රටේ පුළුල් සංහිඳියාවක් ඇති කරගන්න ඕනේ කියන පිරිසිදු සිතුවිල්ල මුල් කරගෙන ලෝකේ දිනා ගන්න අපි කටයුතු කරනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. අපි තේරුම් ගන්නවා එක රටකට විතරක් බරව කටයුතු කරලා අපිට ප්‍රශ්නයක් මිසක් අපිට යහපතක් වෙන්නේ නෑ කියන එක. අපි අපේ අසල්වැසි රටල්වලට අපි වැරදි පණිවිඩයක් එවනවා. එයා කුලප්පු වෙනවා. එයා වෙනින්දේවල් හිතනවා. අපි කොන් වෙනවා. අපි ප්‍රතික්ෂේප කරනවා. අපි දානවා අර මම කලින් කියපු ඒකාධිපති පාලන තියෙන රටවල්වල ගොඩට. එතකොට අපිට දෙන සහයෝගය ජාත්‍යන්තරේ නැති වෙනවා. ඉතින් මේක හරියට තේරුම් අරන් ජනාධිපතිතුමා කියනවා අපේ විදේශ ප්‍රතිපත්තිය මැද මාවතක යන්න ඕනි. අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැදු විදේශ ප්‍රතිපත්තියක් විය යුතුයි කියලා. නොනලයින් විදේශ ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේකත් එක්ක ඇත්ත වශයෙන්ම අපි නිකන් ඉන්නේ නැහැ. අපි අපිට පළවෙනි යෝජනාව ගෙනාපු එක දිගටම අපේ අපිව පරද්දන්න මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු කරපු අපිට චෝදනා එල්ල කරපු යුරෝපයේ රටවල් 27ට අද 28ට අපි ඒගොල්ලෝ අපේ ගාවට එනකන් ඉන්නේ නැහැ. අපි ඒගොල්ලෝ ගාවට ඇවිල්ලා ඉඳන් කියනවා අපිට නැවතවරක් තමුන්නාන්සලත් එක්ක සුවදව කටයුතු කරන්න අපි කැමති. We reach out to them. වල මතකයි අපේ ජනාධිපතිතුමා ජර්මනියට ඒ රාජාන්ත්‍රික ගමනට ගිය අවස්ථාවේදී මංගල සමරිය වීරයමතුමත් විදේශ ඇමතිවරයා හැටියට ඒ අවස්ථාවට සහභාගී වුණා. ඇන්ජලා මර්කල් චාන්සලර් තුමියගෙන් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇහුවම Why did you invite the president of Sri Lanka කියලා එතුමිය දුන්නේ උත්තරේ මොකද්ද? එතුමිය ඉඳන් කිව්වා Sri Lanka has reached out to Europe කියලා. Sri Lanka has reached out to us කියලා. අපි මේ කරේ නැහැ. ඒ වෙලාවේ ඉඳලා
කරා හැමතුම කාලේ නම් අවසන්.
ඔව් ජනාධිපතිතුමා මට විනාඩි 30ක් තියෙනවා.
ඔව් තියෙන්න දැන් ඉවරයි.
ඒ මොහොතේ ඉඳලා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමාගේ සහභාගීත්වයෙන් හැම රටක් එක්කම අපි සුවශීලත්වයක් ඇති කරන්න අපි කටයුතු කරා. අද මානව හිමි කවුන්සිලයේ යෝජනාවක් එනකොට ඒකමතිකව ඒ යෝජනාව සම්මත වෙනවා. ශ්‍රී ලංකාවත් කොටස්කරුවෙක් හැටියට ඉදිරිපත් වෙනවා. එතකොට ගිය මානව හිමිකම් කවුන්සලයේ යෝජනාව දිහා බැලුවම මම ඇත්ත වශයෙන්ම ප්‍රශංසා කරනවා අපේ මංගල සමරවීර ඇමතුමාටත් හර්ෂා ඩිසිල්වා අපේ රාජ්‍ය ඇමතුමාටත් ජෙනීව අපේ තානාපතිතුමාට රවිනත් ආරසිංහටත් එතුමන්ලා ඇත්ත වශයෙන්ම හොඳට හිතලා ගැඹුරුව මේ යෝජනාව අධ්‍යයනය කළා තමයි ශ්‍රී ලංකාව එකතු කරේ. මන් ටිකක් බය වෙලා හිටියා. අර මානව හිමිකම් මහ කොමසාරිස් ඉදිරිපත් කරපු ඒ වාර්තාව මේ යෝජනාවෙන් පිළිගනීද කියලා. නැහැ. මංගල ඇමතුමා ඔබතුමාලා බොහොම කල්පනාකාරීව ගැඹුරුව හිතලා You have used the word we take note. නා සාමාන්‍ය සම්ප්‍රදායය තමයි we welcome කියන එක. හැබැයි එහෙම කරේ නැහැ. මොකද we had reservations. We did not agree with everything that the high commissioner said. There were certain things that he said which we didn't support, which we won't support. So we said, we take note. Then මේවට ලකුණු දෙන්නේ නැද්ද? මේවට ලකුණු දෙන්නේ නැද්ද? මෙතන ගිහිලා ආපු හැටිය මංගල සමරීර ඇමතුමා විවේචනය කරා රටපාව දුන්නා කියලා. ආසදිසිල් ඇමතුමාව විවේචනය කළා රටපාව දුන්නා කියලා නැහැ. එහෙම දෙයක් වුණේ නැහැ. අපි මේ ලෝකෙත් එක්ක මේ ගමන යන්න ඕනේ. අපිට තව හුඟක් වැඩ කරන්න තියෙනවා. මෙතුමන්ලගේ විශ්වාසය අපි දිනා ගන්න ඕනේ. ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙලක් අද තියෙනවා මේ පාර්ලිමේන්තුවේදී. අපි ඒකට වමනාවෙන් කටයුතු කරලා දේශපාලන වමනාවක් මත අපි කටයුතු කරන්න ඕනේ. මේ සම්බන්ධන් මැතිතුමා වගේ මධ්‍යස්ථ නායකයෝ අපි ශක්තිමත් කරන්න ඕනේ. අපි අන්තවාදීන්ට බාර දෙන්න හොඳ නැහැ. මේ TNA පක්ෂය එතුමන්ලා ශක්තිමත් කරන්න තියෙන එකම ක්‍රමය තමයි එතුමන්ලටත් යමක් ගෙනියන්න ඉඩකඩ අවස්ථා අපි ලබා දෙන්න ඕනේ. එතුමන්ලගේ පාර්ශ්වය එතුමන්ලගේ ඡන්දදායකයෝ බලාගෙන ඉන්නවා මොකද්ද මෙතුමන්ල කරන්නේ කියලා. ඉතින් අපි ඒව තේරුම් ගන්න ඕනේ. ඒ මධ්‍යස්ථභාවය මේ TNA එකේ තියන්න අපේ පැත්තෙන් උත් අපි ගන්න තියෙන පියවරවල් අපි ගන්න ඕනේ. අවසානයේදී මට කියන්න තියෙන්නේ මේ ওই ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලුවට ජනාධිපතිතුමත් අගමැතිතුමත් බොහොම පැහැදිලිව කියලා තියෙනවා. අපේ රටේ ව්‍යවස්ථාවේ කිසිසේත්ම ඒ අනුව කටයුතු කරන්න ඉඩකඩ නැහැ. විශේෂම ජනාධිපතිතුමා කියලා තියෙනවා. එතුමා කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියලා. ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂකයෝ මේ රටට ගේන්න අපේ අධිකරණය ගැන අපේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම පහුගිය වකවානුවල මගේ කාලයේ මාමේ මානව හිමිකම් ඇමතිවරයා හැටියට හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා භගවති ඉන්දියාවේ හිටපු අගවිනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් රටවල් 8කින් විශේෂඥයෝ කණ්ඩායමක් ගෙන්නලා වරන්තුවක් නිකුත් කරලා ඒ අයට නිල වශයෙන් උඩුලාගම කොමිසම අධ්‍යයනයට පත් කරන්න ඉඩකඩ අවස්ථා ලබා දුන්නා. මොකද්ද වුනේ? භගවති විනිසුරුතුමා ඉන්දියාවට ගියේ හැටිය ඒ කීප දෙනෙක් එකතු වෙලා වාර්තාවක් ඉදිරිපත් කරා. එවකට තිබුණු ආණ්ඩුව උඩුලාගම කොමිසමට ස්වාධීනව වැඩ කරගෙන යන්න අවස්ථා දෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් කරනවා. ඒ නිසා ඒගොල්ලන් මේක විශ්වාස කරන්න බෑ කියලා. අන්තිමට මට යන්න සිද්ධ වුණා ඉන්දියාවට. මම ඉන්දියාවට ගිහිල්ලා රොමේෂ් ජයසිංහ අපේ එවකට හිටුමු මහ කොමසාරිස්තුමත් එක්ක භගවති මහත්තයාගේ නිවසට ගිහිල්ලා මම මේක පෙන්නලා මං කිව්වා මේක සම්පූර්ණයෙන් වැරදි. ඔබතුමන්ලාට පාසුකම් සාසල දුන්නේ මෙහෙට ඇවිල්ලා ජාත්‍යන්තර ප්‍රමිතින් අනුව මේ පරීක්ෂණ කටයුතු කරනවද නැද්ද කියලා හොයා හොයා බලන්න. ඔබතුමාලට බෑ මේ පවතින රජයට ඇඟිලි දික් කරන්න, ඇඟිලි ගැසීම්, දේශපාලන ඇඟිලි ගැසීම් කරනවා කියලා. අපිව තවදුරට ජාත්‍යන්තරේ වටන්න මඩපහරක් ගහන්නයි මේ කරලා තියෙන්නේ කියන එක මම කිව්වා. එතකොට එතුමත් ඇත්ත වශයෙන්ම කිව්වා මේක වැරදි, මට කියන්න නැතුව මේක කරලා තියෙන්නේ. එහෙනම් මං කිව්වා ඔබතුමා දැන් මට ලියුමක් ලියලා දෙන්න. මේ වාර්තාව ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ අනුව එතුමා වාර්තාවක් පිළියෙල කරලා දීලා මයගාවේ වාර්තාව තියෙනවා. ඒ වාර්තාවේ මොකද්ද හෙඩ්ලයින්ස් වල කියන ජස්ටිස් PN භගවති chair of the IIGP clarifies position states IIGP has never alleged that there was absence of political will on the part of the government of Sri Lanka. ඔන්න එතුමාගෙන් ඒ සභාපති හැටියට ඒ ගත්ත සහතිකට පස්සේ අරගලන්ට අකුල්ලගෙන යන්න වුණා. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම අත්දැකීම් තියෙනවා මේ ජාත්‍යන්තරෙන් එක එක්කෙනා ගෙනාව කියලා පරීක්ෂණ ස්වාධීන වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ওই ජාත්‍යන්තරෙන් ගේන අය අපි මේ බොහොම මාරුවෙන් දිනාගත්ත දේශපාලන ආර්ථික සමාජ ස්ථාවරභාවය අස්ථාවර කරන්න දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න ඉඩකඩ තියෙනවා. අනිත් එක එදා වගේ නෙමෙයි, අද අපේ අධිකරණය ස්වාධීනයි. අපිට දැන් තියෙන්නේ ඇත්ත වශයෙන්ම ක්‍රමවේදයක් හදාගෙන මේ ඒකමතිකව සම්මත වුණු යෝජනාව ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. අපි කවදක්වත් අපිට මේ නිදහස ලබා දුන්න අපේ රණවිරුවන්ව අපි පාවා දෙන්නේ නැහැ. ප්‍රතිපත්තියක් හැටියට අපි ත්‍රිවිධ හමුදාව කවදක්වත් සිවිල් ජනතාව ඉලක්ක කරගත්තේ නැහැ. අපිට ඕනේ ඇත්ත වශයෙන්ම මේ රටේ සියලුම ජන කොටස් අතර සමගියක් ඇති කරලා ඒ සියලුම ජනතාවට ව්‍යවස්ථාවෙන් දීලා තියෙන සම ඉතිවාසිකම් ලබා දීලා සියලුම දෙනාට කිසිම වෙනසකින් තොරව සියලුම දෙනාත් එක්ක මේ රට විශාල සංවර්ධනය ගෙන යන්න කටයුතු කරන්න. ඒකට නායකත්වය දෙන්න අතිගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් කටයුතු කරනවා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතනින් අවසන් කරනවා.
ස්තුතියි. Honorable SM Marikkal, you have 5 minutes.
8 minutes. 5 minutes. මුලාසන නඩ ගරු මන්ත්‍රීතුමනි, සංහිඳියාව පෙරටු කරගෙන ආපු මේ රජය සංහිඳියාවට කොකා හැරනවා කියලා රටේ තනින් තන විවිධ දේවල් සිද්ධ වෙන මොහොතක මෙවැනි මානව හිමිකම් යෝජනාව ගැන කතා කරන ලැබීම මං හිතන්නේ එක්තරා විදිහක අවාසනාවක්. විශේෂයෙන්ම නීතිය හා සාමය ස්ථාපිත වෙනවා වෙනුවට කැලෑ නීතිය රජ කරනවාද කියන ප්‍රශ්නාර්ථයක් අපි හැමෝම තියෙද්දි තමයි මේ යෝජනාව එන්නේ. දැන් විශේෂයෙන්ම කියනවනම් පෞගිය මාසික කාලය තුල විවිධ පුද්ගලයන් අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට, රජයේ උසස් නිලධාරීන්ට, ඇමතිවරුන්ට නොහොඹිනා භාෂාවෙන් කතා කරලා ඔවුන්ට නීතියෙන් පැනලා යන්න පුළුවන් වාතාවරණයක් අප රට තුළ නිර්මාණය වෙලා තීම පිළිබඳව අපේ කනගාටුවත් විරෝධතාවයත් ප්‍රකාශ කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. දැන් විශේෂයෙන් මේ දැන් අපි ග්‍රාමීය භාෂාවෙන් කතා කරොත් මේ අද කතා කරන්නේ රණවිරු දඩයම් කරමින් තමන්ව විදුලි පුටුවට ගෙන යන්න හදනවයි කියපු යෝජනාව පිළිබඳව මීට අවුරුද්දයකට කලින් කතා කරපු. දැන් අපි අහනවා දැන් ආණ්ඩුව පත්වල අවුරුද්දයක් ඉවරයි. මානව හිමිකම් සැසිවාර කීපයක් තිබ්බා. අපේ විදේශ ඇමති හිටපු විදේශ ඇමතිතුමා සාකච්ඡා ගණනාවකට ගියා. විදුලි පුටුවට කවුරුවත් ගියාද? පේන බව පේන යන බව පේනවද එහෙම නැත්නම් රණවිරුවෙක් කොහේ හරි දඩයම් වෙලා තියෙනවද කියන එක පිළිබඳව අපි ප්‍රශ්න කරන්න කැමතියි. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන මේ රටේ ත්‍රිවිධ හමුදාව මානසික මෙහෙයුම් කරපු ආකාරයට ඔවුන් මොන වගේ යුද්ධයක් කරාද කියන එක මේ අවුරුද්දේ කාලය තුල ගම්වතුර අවස්ථාවේදී වෙන්න පුළුවන් කසල කන්ද නායකී අවස්ථාවේදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ආපදාවකදී වෙන්න පුළුවන් ඔවුන් මොනතරම් මානසික හමුදාවක්ද කියන එක ඔප්පු කරා. හැබැයි උනේ මොකද්ද? ඒ මානසික හමුදාව තමන්ගේ හොරකම් ප්‍රෝඩා මිනිමැරුම් වංචාවන් වහගන්න බිල්ලට දීලා කතා කිරීම තමයි කරේ. ඒ නිසා මේක ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් මතක් කරගන්න ඕන. දැන් 2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය ඉවර වෙච්ච ගමන් එක්සත් ජාතීන්ගේ මහලේකම් වුණා මහලේකම්තුමාව ගෙන්න ගත්තේ එක්සත් ජාතික පක්ෂයේද හිටපු ආණ්ඩුව ගෙන්න ගත්තේ. ඒ ගෙනල්ලා මේ ඒ ගෙනල්ලා ජොයින්ට් මේ ප්‍රෙස් රිලීස් එකක් නිකුත් කරේ කවුද? එක්සත් ජාතික පක්ෂයේද වර්තමාන ආණ්ඩුවද? නැහැ හිටපු ආණ්ඩුව. ඒ ජොයින්ට් ප්‍රෙස් රිලීස් එකේ මොනවද කිව්වේ? මානව හිමිකම් වර්ධනයේදී සහ මානව හිමිකම් ප්‍රවර්ධනයේදී සහ ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වෙමි කියලා එහෙම මාධ්‍ය නිවේදන නිකුත් කරේ කවුද? ඒ අනුව කොමිසමක් දානවා කියලා පොරොන්දුනේ කවුද? ඒ පොරොන්දු වෙලා අර ලිංගමැඩි දූපත් මානසිකත්වයෙන් ඉඳගෙන ජාත්‍යන්තරයට කොකා පෙන්වන්න ගිය නිසා තමයි දරුස්මාන් කමිටුව ජාත්‍යන්තරයට පත් කරේ. ඒ නිසා තමයි ඊට පස්සේ පහුගිය රජයේ සිද්ධ වුණේ උගත් පාඩම් සහ ප්‍රතිසන්දාන කොමිසම පත් කරන්න. දැන් විශේෂයෙන්ම මේ රටේ ඉපදිච්ච උතුරේ හෝ දකුණේ හෝ ද්‍රවිඩ හෝ සිංහල හෝ මුස්ලිම් හෝ ඕනෑම පුරවැසියෙක් අතුරුදහන් වුණාම මිය ගියාම ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් තියෙනවා තම ඥාතියාට පියාට සහෝදරයාට සහෝදරියට කුමක්ද උනේ කියලා දැනගන්න. ඒ දැනගන්න විතරක් නෙමෙයි එහෙම වෙන්න හේතුව මොකද්ද? ඒකට ලැබෙන වන්දිය මොකද්ද කියලා දැනගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ නිසා මේ උගත් පාඩම් ප්‍රතිසන්දාන කොමිසමෙන් මේ පිළිබඳව වාර්තාවක් කරා. දැන් ඒ නිසා මේ උතුරේ ජනතාව හරි දකුණේ ජනතාව හරි ජාත්‍යන්තරය හරි අමුතු දෙයක් ඉල්ලුවේ නැහැ. මේ උගත් පාඩම් සහ ප්‍රතිසන්දාන කොමිසමේ වාර්තා ටික ක්‍රියාත්මක කරන්න කියන බලකිරීම තමයි කරේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අර ලිබියාවේ ගඩාෆිතුමා එක්ක එහෙම නැත්නම් මේ දකුණු අප්‍රිකානු රටවල් වල ඉන්න ඒකාධිපති නායකයෙක් එක්ක ගත කරපු ඒ නායක ලීලාවේ තිබෙන මානසිකත්වය නිසාම මේ එක කොමිසම් වාර්තාවකත් සත පහකට තුට්ටුවකට මායින් නොකරපුනි මේ ප්‍රතිවිපාක තමයි පසු කාලේ දැනගන්න ලැබුණේ. ඒ නිසා තමයි විශේෂයෙන්ම ජාත්‍යන්තරෙන් දැඩි පීඩන එල්ල වෙන්න ගත්තේ. යුරෝපීය සමූහ ආණ්ඩුව තුළ අපිට GSP සහනය නොලැබෙන්න ගත්තේ. ඒ නිසා තමයි අපිට විශේෂයෙන්ම මහමුහුද පිරිච්ච රටක් හැටියට යුරෝපීය වෙළඳපොළ තුළ තියෙන අපේ මත්ස්‍ය වෙළඳපොළ තිබිච්ච තහනම සම්පූර්ණයෙන්ම අපිට තහනම බවට පත් වෙන පටන් ගත්තේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න ඕන මේ ඒකාධිපති ගමනේ ප්‍රතිඵලයක් හැටියට සහ ජාත්‍යන්තරයේ දිගින් දිගටම රවට්ටන්න ගත් උත්සාහය නිසා තමයි පසුකාලීනව පරණගම කොමිසම සහ තවත් කොමිසමකට ඉදිරිපත් කරලා මේ රවට්ටයි මේ උත්සාහයක් ගත්තේ. මේ රවට්ටීමේ ප්‍රතිඵලය නිසා තමයි ආර්ථික හානියක් බවට පත් වුණේ. ලංකාව දිහා මිනිමරුවන් ඉන්න එහෙම නැත්නම් ඒකාධිපති රාජ්‍යයක් කියන ඇඟිල්ල දික් වෙන පටන් ගත්තේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන සංහිඳියාව ප්‍රමුඛ කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ආපු මේ රජය විශේෂයෙන් මම මේක අවස්ථාවක් කරගන්නවා හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාට. එතුමා මේ අවුරුද්දේ කාලය තුළ එතුමාට නොඑක් කාඩ් ගැහුවා. නොඑක් විදියට මේ අපවාද කරා. නමුත් මේ ජාත්‍යන්තරයත් ගනුදෙනු කරන්න ඕන විලාසය මොකද්ද? ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් හැටියට අපේ අනන්‍යතාවය තියාගෙන ජාත්‍යන්තර ජයග්‍රහණය කරමින් අපේ රටට ආර්ථික වාසි සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ කළ යුතු ආකාරය පිළිබඳව ඔවුන්ගේ හිත දිනා ගැනීමේ ජයග්‍රහණයකට තමයි විශේෂයෙන්ම අපේ මත්ස්‍ය වෙළඳපොළ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒ එක්කම අනිත් පැත්තෙන් GSP+ සහනය ලබා ගන්න පුණා. දැන් අපි ජාත්‍යන්තරයට පෙන්වන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන රජයක් හැටියට සියලු ජන කොට්ටාසයන්ට සාධාරණය කරන්න මේ රජය කටයුතු කරනවා කියලා. ඒ මොහොතේදී විනාඩියක් දෙන්න මේ මොහොතේදී මම මතක් කරන්න ඕන මේ කටයුතු සිද්ධ වෙන මොහොතේදී කරුණු දෙකක් කියන්න තියෙනවා ඉතාම කෙටියෙන්. එකක් තමයි අපි වේකීය රාජ්‍යයක් හැටියට ස්වාධීන රාජ්‍යයක් හැටියට මේ පවත්වන මේ කොමිසම් හරහා මේ පරීක්ෂණ හරහා දෙමළ ජනතාවට සාධාරණයක් වෙන කරන්න ඕන වගේම ඔවුන්ට සාධාරණයක් වෙන බව පේන්න ඕන. ඒ උදෙසා ජාත්‍යන්තර විනිශ්චයකාරවරු ගෙන එන්න අපි එකඟ නැහැ කියන එකත් අපි පැහැදිලිව කියන්න ඕන. ඒ උදෙසා රණවිරුවන්ව පාවල දෙන්න අපි සූදානම් නැහැ කියන එකත් පැහැදිලිව කියන්න ඕන. ඒ අතර වාරදී ද්‍රවිඩ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙද්දී මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු කණ්ඩායම් එකට සමගියෙන් ශ්‍රී ලාංකික හඬ ජීවත් වෙන්න පෙළ ගැසෙන මොහොතකදී මේ හරහා මේ රටේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙනවා නම් මේ රජය යටතේදී ඒක අපි හෙළා දකින්නවා කියන එකත් පැහැදිලිව කියන්න ඕන. ඒ එක්කම නීතිය ක්‍රියාත්මක කරවන්න තියෙන ආයතන, නීති වෙනුවෙන් පෙනී සිටින ආයතන යම්කිසි සිද්ධියක් වුණාම ඒ පිළිබඳව පරීක්ෂණය කිරීමට පෙර විදුලි කාන්දුවක් වුණා, එහෙම නැත්නම් රක්ෂණ ආවරණයක් බලාපොරොත්තු වෙ මේක කරා, එහෙම නැත්නම් පිටගමක ඉඳලා ඇවිල්ලා ගැහුවා කියන පූර්ව නිගමන වලට නීතිය ක්‍රියාත්මක කරන ආයතන පැමිණීම පිළිබඳව අපි විරෝධය ප්‍රකාශ කරන වගේම අපි ඒ හෙලා දකිනවා. ඒකම නීතිය හැඳි දෙක තුනකින් බෙදන්න උත්සාහ වෙනවනම් මේ ජනාධිපතිතුමා, මේ ජනාධිපතිතුමත් මේ රජය තේරුම් ගන්න ඕන. පෞගේ රජර මොකද්ද උනේ කියන එක බහුතර සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව ඒ පෞගේ රජය ප්‍රතික්ෂේප කරේ ඇයිද කියන පාඩම මේ රජයේ ඉගෙන ගත යුතුයි. එහෙම නොවුනොත් මේ රජයටත් එහි ප්‍රතිඵල විඳින්න වෙනවා කියන එක අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕන කියන එකත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරන බව ස්තුතියි.
ස්තුතියි. හොන්නපල් එස් සිරිදන. You have 7 minutes.
I have 11 minutes.
No time. Sorry.
கௌரவ தலைமைதாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் கொண்டு வரப்பட்டிருக்கின்ற இந்த அரச கட்சியினுடைய ஒரு பிரிவினரால் கொண்டு வரப்பட்டிருக்கிற ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணையகத்தினுடைய சொல்லுக்கிணங்க இலங்கையிலே முதன் முதல் ஒரு நல்லிணக்க பொறிமுறையின் அடிப்படையில் இலங்கையிலே பாதிக்கப்பட்ட ஒரு மக்கள் தொகுதியினருக்கான நீதியை பெற்றுத் தருவதற்கான ஆணை கொண்ட ஒரு சபையினுடைய விடயம் ஆராயப்படுகின்றது. மிக முக்கியமாக இந்த இடத்திலே நாங்கள் குறிப்பிட வேண்டும், இங்கே பொதுமக்கள்தான் இந்த யுத்தத்திலே அளவுக்கு அதிகமாக கொல்லப்பட்டார்கள். ஆயுதம் தாங்கிய போராளிகள் ஒருபுறம் தங்களுடைய விடுதலைக்காக அவர்கள் போராடிய அதே நேரம் இராணுவத்தினர் இராணுவத்தன்மைகளையும் மனிதாபிமானங்களையும் மனிதநேயங்களையும் கடந்து ஒரு இனத்தின் மீது கொடூரமான தாக்குதல்களை நடத்தியிருந்தார்கள். கொடூரமாக அந்த மக்களை கொன்றிருந்தார்கள். மிக மோசமான ஒரு கொடூர யுத்தத்தை நடத்திய அந்த இராணுவத்தின் மீதான விசாரணைகள் என்பது ஒரு நாட்டினுடைய இறைமையை பாதிக்கின்ற விடயமோ அல்லது ஒரு நாட்டினுடைய இராணுவத்தை பாதிக்கின்ற விடயமோ அல்ல. இதற்கப்பால் நீங்கள் இன்னொரு விடயத்தை பார்க்க வேண்டும். யுத்தம் நடக்கின்ற 2008-2009 ஆண்டுகளில் வடக்கு கிழக்கு, குறிப்பாக இந்த வடக்கு மாகாணத்திலே மன்னார், வவுனியா, முல்லைத்தீவு, கிளிநொச்சி மாவட்டங்களைச் சேர்ந்த மக்கள் இடம்பெயர்ந்து முள்ளிவாய்க்கால் வரை செல்லுகிற பொழுது அரசாங்கம் அறிவித்தது அங்கே 70,000 மக்கள் தான் இருக்கிறார்கள் என்றுதான் அப்போதைய அரசாங்கம் சொல்லி அங்கிருந்த மக்களுக்கான உணவு பொதிகளை கூட வழங்குவதில், உணவு சாப்பாட்டு உணவுகளை வழங்குவதில் கூட அந்த அரசாங்கம் தடைகளை விதித்திருந்தது. 420,000 மக்கள் அவ்வாறு இடம்பெயர்ந்து அந்த பகுதிக்குள்ளே ஒரு சிறிய பிரதேசத்துக்குள்ளே வாழ்ந்தார்கள். 420,000 மக்கள் வாழுகிற சூழலில் 70,000 மக்களுக்குரிய உணவை வழங்கி பட்டினியால் பல குழந்தைகளும் வயோதிபர்களும் இறப்பதற்கான காரணமாக கூட அக்கால அரசு இருந்திருக்கிறது. இது கூட ஒரு பாரிய போர்க்குற்றமும் ஒரு இன அழிப்பு நடவடிக்கை என்பதை சர்வதேச சட்டங்கள் சொல்லுகின்றன. அதே போலதான் அப்பொழுது யுத்தம் நடக்கிற பொழுது, யுத்தம் தொடங்கிய பொழுதும் கூட அங்கே இருந்த மனிதநேய அமைப்புகள் எல்லாம் அங்கிருந்து விரட்டப்பட்டு கொழும்பு பகுதிகளுக்கு எடுக்கப்பட்டார்கள். ஐக்கிய நாடுகள் சபையினுடைய தொண்டு நிறுவனங்கள் அங்கிருந்து கட்டாயமாக கொழும்புக்கு மீள எடுக்கப்பட்டார்கள். அங்கிருந்த மக்கள் அந்த தொண்டு நிறுவனங்களுக்கு முன்னால் சென்று அவர்கள் போராடினார்கள். நீங்கள் போக வேண்டாம், இங்கே இருங்கள், உங்களை விட்டால் எங்களுக்கு பாதுகாப்புகள் இல்லை என்று அந்த மக்கள் மன்றாடி மறித்த பொழுது கூட அந்த நிறுவனங்கள் தங்களுடைய ஒரு நாட்டின் சட்டத்திட்டத்துக்கு அமைய அந்த இடத்தை விட்டு அவர்கள் கொழும்புக்கு வர வேண்டிய சூழலுக்குள் தள்ளப்பட்டார்கள். இவையெல்லாம் எவ்வாறு நடந்தது? இவ்வாறு நடந்த பிற்பாடுதான் இந்த நாட்டிலே இந்த மக்கள் எண்ணுக்கணக்கற்ற மக்கள் கொல்லப்பட்டிருக்கிறார்கள். மன்னாராயர் வணக்கத்துக்குரிய ராயப்பு யோசப் அவர்கள் நல்லிணக்க ஆணைக்குழு அரசாங்கத்தினுடைய அப்போதைய ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அவர்களால் நியமிக்கப்பட்ட நீதிபதிகளை கொண்ட ஒரு நல்லிணக்க ஆணைக்குழுவுக்கு முன்னால் மன்னாராயர் சாட்சியம் அளித்திருந்தார். அவர் தன்னுடைய சாட்சியத்திலே சொன்னார், இவ்வளவு மக்கள் இடம்பெயர்ந்து சென்றார்கள், 420,000 மக்கள் சென்ற பொழுது ஏன் 3,00,000 சொச்ச மக்கள் தான் இந்த மெனிக்ஃபார்மிலும் கதிர்காமர் முகாமிலும் செட்டிகுளம் பகுதிகளிலே முகாம்களுக்கு கொண்டு வரப்பட்டார்கள் என்றால் இந்த மிகுதி மக்கள் எங்கே? இந்த அடிப்படையில் தான் 140,000 மேற்பட்ட மக்கள் காணாமல் போயும் கொல்லப்பட்டும் இருக்கிறார்கள். அவர்கள் எங்கே என்ற கேள்வியை அவர் நல்லிணக்க ஆணைக்குழுவுக்கு முன்னால் வைத்தார். இந்த நாட்டிலே யுத்தத்துக்கு பிற்பாடு இந்த அரசாங்கம் கொண்டு வந்த நல்லிணக்க ஆணைக்குழுவை கிடப்பிலே போட்டார்கள். ஜனாதிபதி ஆணைக்குழுவை நியமித்தார்கள் பரணகம தலைமையில். அவர்கள் கூட எந்த அறிக்கையிலும் இந்த நியாயத்தை இந்த மக்களுக்கு வழங்கவில்லை. இதற்கு முன்னர் கூட நீங்கள் டட்லி செல்வா ஒப்பந்தம், பண்டா செல்வா ஒப்பந்தம் எல்லாம் இந்த நாட்டிலே கிழித்தறியப்பட்டதன் காரணமாகத்தான் ஒரு ஆயுத சூழல் கூட இந்த நாட்டில் உருவாக்கப்பட்டது. இந்த அடிப்படைகள் எல்லாம் கடந்து வந்தும் இவ்வளவு யுத்தங்கள் நடந்த பிற்பாடும் இந்த மக்களுடைய உண்மை நிலைகளை புரிந்து கொள்ளாமல் பாதிக்கப்பட்ட மக்களுக்கான நீதியை வழங்குவதற்கு ஏன் அரசாங்கம் தயங்க வேண்டும்? ஒரு இராணுவம் தன்னுடைய யுத்தத்தை நடத்தியிருக்கிறது. தான் இந்த நாட்டிலே உள்ள மக்கள் மீது யுத்தம் நடத்தவில்லை அல்லது மக்களை கொல்லவில்லை, தான் அநியாயமான முறையிலே நடக்கவில்லை என்றால் அவர் நெஞ்ச நிமித்தி சொல்வதற்கே தயக்கம் காட்ட வேண்டும்? இந்த நாட்டிலே நடந்தது ஒரு அநியாயமான யுத்தம். அப்பாவி மக்கள் கொல்லப்பட்டிருக்கிறார்கள். அப்பாவி மக்கள் மீது அந்த யுத்தம் புரியப்பட்டிருக்கிறது. அப்பாவி மக்கள் மீது பொஸ்பரஸ் குண்டுகள் வீசப்பட்டிருக்கின்றன. அப்பாவி மக்கள் மீது கொத்தணி குண்டுகள் வீசப்பட்டிருக்கின்றன. எத்தனையோ சிறுவர்கள், குழந்தைகள், தாய்மார்கள் கொல்லப்பட்டிருக்கிறார்கள். ஏன், எங்களுடைய சக பாராளுமன்ற உறுப்பினர் சாந்தி ஸ்ரீஸ்கந்தராஜா கூட இங்கே இருக்கிறார். அவர் அந்த யுத்தத்திலே ஒரு காலை இழந்தார். அவர் பயங்கரவாதியா? அவர் ஆயுதத்தோடு நின்றாரா? ஒரு திட்டமிடல் பணிப்பாளராக அரச செயலகத்திலே பணிபுரிந்தவர். இவ்வாறு நான் சின்ன உதாரணம் இந்த பாராளுமன்றத்துக்குள் சொல்லுகிறேன். இதை போல பல ஆயிரக்கணக்கான உதாரணங்கள் வடக்கிலும் கிழக்கிலும் நடைபெற்றிருக்கின்றன. ஆகவேதான் ஒரு நீதி வேண்டிய போராட்டம், ஒரு இறமை உள்ள நாட்டை நாங்கள் பாதிக்க செய்கின்றதல்ல, ஒரு நீதி வேண்டிய பாதிக்கப்பட்ட மக்கள் தங்களுக்கு நீதி வேண்டும் என்று கேட்கிறார்கள். அந்த நீதியை வழங்குவதற்கே தயங்குகிறீர்கள்? இங்கே அமைச்சர் மங்கள சமரவீர அவர்கள் கௌரவ அமைச்சர் இருக்கிறார். அவர் 2015 செப்டம்பர் மாதம் ஜெனீவாவிலே ஒப்புதல் அளித்திருந்தார். நாங்கள் ஒரு கலப்பு முறையிலே இங்கு விசாரணைகளை மேற்கொள்வதற்கும் அந்த மக்களுக்கு நீதி கிடைப்பதற்கும் நாங்கள் தயாராக இருக்கிறோம், அதனை நாங்கள் வரவேற்கிறோம். 30(1) கீழ் அந்த விடயங்களை கூட ஏற்றுக்கொண்ட சூழல்கள் இருக்கின்றன. இவ்வாறான நிலைமைகள் இருந்தும் கூட இன்று 2015 கடந்து 16-17 ஆண்டுகள் 2 ஆண்டுகளை நாங்கள் வந்திருக்கிறோம். ஆனால் இப்பொழுதும் 2 ஆண்டுகள் அரசாங்கத்திற்காக சர்வதேச சமூகம் வழங்கியிருக்கிறது. ஏன் வழங்கியிருக்கிறார்கள்? நீங்கள் ஒரு நீதியை வழங்குங்கள். இந்த நாட்டிலே பாதிக்கப்பட்ட மக்களுக்காக, உலகப்பந்திலே தங்களை இழந்திருக்கிற மக்களுக்காக, நீதி கேட்கிற மக்களுக்காக வழங்குங்கள். ஒரு இறமையுள்ள 2 தேசங்கள் இந்த நாட்டிலே இருந்ததாக வரலாறு சொல்லுகிறது. ஏன், நீங்கள் சிங்கள வரலாறுகளை படித்தால் கூட விஜயன் இந்த நாட்டுக்கு வருவதற்கு முதல் இந்த நாட்டிலே தமிழர்கள், நாகர்கள், இயக்கர்கள் என்ற இனம் தமிழ் மொழி பேசுகின்ற இனமாக இருந்திருக்கிறது. ஒரு தேசத்தோடு அவர்கள் வாழ்ந்திருக்கிறார்கள். அவ்வாறான ஒரு இனம் இருந்த பொழுது அவர்களுக்கும் ஒரு இறமை இருந்திருக்கிறது. அவர்களுக்கு ஒரு அவருடைய நிரந்தர தேசம் இருந்திருக்கிறது. அதே போலதான் சிங்கள மக்களுடைய நாகரிகம், பண்பாடு, இறமையையும் அந்த இனம் ஏற்றுக்கொண்டிருக்கிறது. ஆனால் போர்த்துக்கேயர்கள், ஒல்லாந்தர்கள், ஆங்கிலேயர்களுடைய வருகைக்கு பிற்பாடுதான் சில நிர்வாக நடவடிக்கைகளுக்காக இவை இணைக்கப்பட்டு இன்று இந்த நாட்டிலே ஒரு இரத்தக்களறி நடைபெற்று முடிந்து இன்னும் அது தீர்க்கப்படாமல் இடுபட்டு செல்லுகின்றது. இந்த இடுபட்டு செல்லுகின்ற இந்த சூழலில் இப்பொழுதும் இதனை ஒரு பயங்கரவாத முலாம்பூசி, ஏதோ தேவையற்ற ஒரு ஆயுத போராட்டம் நடந்தது போலவும், அது தன்னெழுச்சியாக ஆயுதங்களோடு யாரோ குதித்து வந்தது போலவும் காட்ட முனைவது மிகவும் ஆபத்தான ஒரு கருத்துக்கள். இந்த நாட்டிலே அகிம்சை வழியிலே போராடினார்கள். 1948 எமது தலைவர்கள், பல தமிழ் மக்கள் தங்களை பலி கொடுத்தார்கள். இந்த நாட்டிலே போராடி தங்களுக்கான உரிமைகளை கேட்டார்கள். கேட்ட பொழுது அவர்கள் ஆயுத முறையிலே அடக்கப்பட்டார்கள். அவ்வாறு அடக்கப்பட்டதன் காரணமாகத்தான் தமிழ் இளைஞர்கள் துப்பாக்கிகளை தூக்கினார்கள். இதற்குத்தான் 1985 இந்தியா டுடே பத்திரிகைக்கு அனிதா பிரதாப் அவர்களுடைய செவிக்கு தமிழீழ விடுதலை புலிகளுடைய தலைவர் பிரபாகரன் செவி அளித்திருந்தார். நாங்கள் ஆயுதங்கள் மீது காதல் கொண்டவர்கள் அல்ல, எங்கள் மீது ஆயுதங்கள் திணிக்கப்பட்டிருக்கிறது என்று. அவ்வாறுதான் ஆயுதங்கள் தமிழ் இளைஞர்கள் மீது திணிக்கப்பட்டது. மீண்டும் அந்த ஒரு யுகத்துக்கு அழைத்து செல்லாதீர்கள். இங்கே இருக்கின்ற நிலையில் நீதியை தாருங்கள். தமிழர்கள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். அப்பாவி மக்கள் கொல்லப்பட்டிருக்கிறார்கள். கஞ்சிக்காக வரிசையிலே நின்ற குழந்தைகள் ஒரு நேர கஞ்சிக்காக முள்ளிவாய்க்கால் வரை சென்று மன்னாரில் இருந்து நடந்து தங்களுடைய சொத்துக்களை இழந்து, வீடுகளை இழந்து தாங்கள் போய் குடியேறுகிற பொழுது இருப்பதற்கு இடமில்லாமல் ஒரு கொஞ்சம் ஒரு ஒரு கிண்ணம் கஞ்சிக்காக வரிசையிலே நிற்கிற பொழுது கொத்து குண்டுகளால் அந்த குழந்தைகள் கொல்லப்பட்டார்கள். ஏன் இன்றும் கூட கிளிநொச்சியிலே இன்றைக்கு 107 நாட்களாக வலிந்து காணாமல் ஆக்கப்பட்ட பெற்றோர், 70 வயசு 60 வயசை கடந்த பெற்றோர்கள் தங்கள் பிள்ளைகளுக்காக போராடி கொண்டிருக்கிறார்கள். கைகளால் ஒப்படைத்த பிள்ளைகள், இராணுவம் ஒலிவரிக்கு மூலம் அறிவித்தார்கள், உங்களுடைய பிள்ளைகளை தாருங்கள், நாங்கள் ஒரு நாள் கூட நீங்கள் விடுதலை புலிகளுக்கு உதவி இருந்தால், ஒரு நாளாவது நீங்கள் விடுதலை புலிகள் அமைப்பில் இருந்தால் நீங்கள் உடனே சரணடையுங்கள், உங்களை நாங்கள் விசாரித்து விட்டு விடுகிறோம் என்று சொன்னவர்கள் இன்று எத்தனை நாட்கள் கடந்தும், 7 வருஷங்கள் கடந்தும் தங்கள் பிள்ளைகளை இவர்கள் தேடுகிறார்கள். இந்த நாட்டில் ஏன் சிங்கள தலைவர்களிடம், ஏன் சிங்கள தேசியவாதிகளிடம் இந்த 107 நாட்கள் சாகும் வரையும் அந்த தகர பந்தல்களுக்குள் இருக்கிற மக்களை பற்றி ஏன் சிந்திக்க முடியவில்லை? திருகோணமலையில், வவுனியாவில், முல்லைத்தீவில், மருதங்கேணியில், கிளிநொச்சியில் இவ்வாறு மக்கள் இருக்கிறார்கள். சொந்த நிலங்களுக்கு செல்ல முடியவில்லை. இரணதீவிலே இருக்கிற மக்கள், கேப்பாப்புலவிலே இருக்கிற மக்கள் இன்றும் தெருவிலே இருக்கிறார்கள். அவர்களால் போய் சென்று வாழ முடியவில்லை. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, தயவு செய்து, எனக்கு தந்த நேரங்கள் 15, ஆனால் நீங்கள் குறுக்கி விட்டீர்கள். நான் கேட்கிறேன் என்னென்றால், இந்த மண்ணில் இவ்வாறான அநியாயங்கள், தொடர்ந்தும் நிம்மதியற்ற வாழ்க்கைகள், அண்மையில் கூட பழையிலே வெடிகுண்டு துப்பாக்கிகளால் வெடி வைக்கப்பட்டதாக கூறி ஒரு தமிழ் இளைஞன் கைது செய்யப்பட்டிருக்கிறார், முன்னாள் போராளி. இது தொடர இந்த நாட்டிலே இந்த விடயங்கள் தொடர்ந்து கொண்டே இருக்க போகிறதா? இந்த நாடு எங்கே செல்ல போகிறது? ஆகவேதான் நீதி என்பது சமத்துவமானது, நீதி எல்லோருக்கும் சமனானது. அரசாங்கம் அந்த நீதியை பாதிக்கப்பட்ட மக்களுக்கு வழங்க வேண்டும் என்பதைத்தான் நான் இந்த இடத்திலே வலியுறுத்துகின்றேன்.
தேங்க்யூ.